ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ් අඩවියට.
ජය පරාජය මැදින් ගලා යන සද්දින කිලිබිලේ උණුසුම.
SBS සිංහල ගුවන් විදුලියේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
ගිවිගෙන එන සතිය ක්‍රීඩා පිටිවල උණුසුම් තතිවිත් ඉස්සා බලන්නයි අපි සූදානම් වන්නේ. SBS සිංහල ගුවන් විදුලියෙන් දැන් සතිය ක්‍රීඩා විග්‍රහය හරහා අපි සම්බන්ධ කරගන්නවා අදත් ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනවිරත්න. රංගන, අයිබුවන් සුබ උදෑසනක්.
අයිබුවන් මధుර, සුබ උදෑසනක්.
හොඳයි රංගන, අපි කතා බහ කරමු. ඊයේ රාත්‍රිය නැත්තම් අද අලුයම ඔස්ට්‍රේලියානු වේලාවෙන් අවසන් වූ ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවති පළමු T20 තරගය සම්බන්ධයෙන් මේ වන විට ශ්‍රී ලංකාව එහි ජයග්‍රහණය ලබාගෙන තිබෙනවා. නමුත් මේ තරගයේදී ශ්‍රී ලංකාව කළ අත්හදා බැලීම් සහ විශේෂයෙන්ම ශ්‍රී ලංකාවට හදාගත යුතු කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරලා සාරාංශයක් ඉදිරිපත් කරමු.
ඔව් මధుර, මං හිතන්නේ මේ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව පිටත්ව යාමට නියමිතව තිබුණේ පසුගිය ඉරිදා දිනේ. නමුත් හදිසියෙම ඕමානයේ තුල ඇති වූ සුලි කුණාටු තත්වයක් නිසාවෙන් එක් දිනක් පසු කරන්නට ශ්‍රී ලංකාවට සිදු වුණා. ඉන් අනතුරුව තමයි ඕමානයේ බලා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත්ව ගියේ. ඊට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම තමන්ගේ පළමු T20 තරගයට ඕමාන කණ්ඩායම සමග මුහුණ දුන්නේ. මෙහිදී සඳහන් කරන්නට ඕනේ, කාසිය වාසිය ජයග්‍රහණය කිරීමෙන් පසුව ඕමාන නායකයා තීරණය කළා ශ්‍රී ලංකාවට පළමුවෙන්ම පන්දුර පහර දෙන්නට ආරාධනා කරන්නට. ඒ අනුව ශ්‍රී ලංකාව තරගයේ මූලික අවධියේදී යම් පීඩනයක සිටිය බව සඳහන් කරන්නට ඕනේ. කඩුලු තුනක් බිඳ වැටී තිබුණා ලකුණු 21ක් තුල. මෙහිදී නැවතත් සඳහන් කරන්නට ඕනේ, දිනේෂ් චන්දිමාල් ලකුණු නොලබා දැවි ගියා. ඒ වගේම කමිදු මෙන්ඩිස් ලකුණු නොලබා දැවි ගියා. මේ ආකාරයෙන් ලබා දෙන අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ලබා ගන්නට මේ ක්‍රීඩකින් උනන්දු විය යුතු බවත් සඳහන් කරන්නට ඕනේ. කමිදු මෙන්ඩිස් ජාතික කණ්ඩායමට පැමිණි අවස්ථාවල තමන්ගේ දක්ෂතා දැක්වීමේ යම් පසුබෑමක් තිබෙන බවත් පසුගිය කාල සීමාවේදී අපට දක්නට ලැබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා ලකුණු 19කින් මේ තරගයේ ජයග්‍රහණය කරන්නට. ලකුණු 162ක් ලබා ගත්තා කඩුලු 4කට. එෙහිදී අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 83ක් ලබා ගත්තා 6-5 සමගින්. ඔහුට අනගි සහයක් ලබා දුන්නා නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් දසුන් ශානක. කලකට පසුව ලකුණු 4ට පැමිණියා පන්දු 24ක් ලකුණු 52ක් ලබා ගත්තා. ඔහුත් 6-5-5 එල්ල කරන්නට සමත් වුණා. මේ තරගයේ පුරාවට ශ්‍රී ලංකාව 6-10ක් එල්ල කළා. 4-6ක් පමණයි මේ තරගයේ පුරාවට එල්ල කර තිබුණේ. ඒ අනුව තමයි ශ්‍රී ලංකාව සමත් වුණේ ලකුණු 162ක් ලබා ගන්නට. පිළිතුරු ලෙස ඕමානය ලකුණු 143ක් ලබා ගත්තා කඩුලු 8ක් තැවි. මෙන්න මෙහිදී තමයි මధుර සඳහන් කරන්නට ඕනේ, ඕමාන පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ඉතාමත්ම හොඳින් මුහුණ දෙන ආකාරය දක්නට ලැබුණා. විශේෂයෙන්ම මැද පෙළ පිතිකරුවන් නසීන් ක්‍රිෂි ලකුණු 40ක් ලබා ගත්තා. 6-4-4ක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා. ඒ අනුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් මීට වඩා තමන්ගේ එල්ලය පිළිබඳව සැලකිලිමත් බවත් සඳහන් කරන්නට ඕනේ. නුවන් ප්‍රදීප්ට කලකට පසුව ලැබුණු අවස්ථාවෙන් ඔහු ප්‍රයෝජන ලබා ගත්තා කඩුලු 2ක් බිඳ හෙළමින්. ඒ වගේම ලහිරු කුමාරත් සමත් වුණා කඩුලු 4ක් බිඳ හෙළන්නට. ඒ අනුව හෙට දිනේදී පැවැත්වෙනවා දෙරට අතර දෙවන T20 තරගයේ. මේ තරගය රාත්‍රී තරගයක් ලෙසයි පැවැත්වීමට නියමිත වන්නේ. මෙහිදී සඳහන් කරන්නට ඕනේ මధుර, ඕමාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකාවේ දුලිප් මෙන්ඩිස් මහතා. එවගේම රුවන් කල්පගේ එම කණ්ඩායමේ පුහුණු උපදේශකවරයෙකු ලෙසත් කටයුතු කරනවා. දුලිප් මෙන්ඩිස් තමයි ඕමාන ක්‍රිකට් ක්‍රීඩාව මේ තත්වයට ඔසවා තබන්නට සුවිශේෂී දායකත්වයක් ලබා දුන් පුද්ගලයෙකු ලෙස සඳහන් වන්නේ. ඒ අනුව ඒ අතිරුත් ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් තරගාවලියක් ලෙස මේ සඳහන් කරන්නට පුළුවන්. ලෝක කුසලාන තරගාවලියට පෙර අවසන් වශයෙන් කොයි ආකාරයේ වෙනස්කම්ද තවත් හදාගත යුත්තේ කියන කාරණාව පිළිබඳව අවබෝධයක් ලබා ගන්නට මේ තරග දෙක ශ්‍රී ලංකාවට ඉතාමත්ම වැදගත් මధుර.
හොඳයි රංගන, අපි ඊළඟට අවධානය යොමු කරමු එළඹෙන T20 ලෝක කුසලානය සම්බන්ධයෙන්. මේ වන විට ශ්‍රී ලංකාව ඕමානයේ සිටින්නේ. ඕමානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ T20 ලෝක කුසලානය සඳහා සූදානම් කොහොමද කියලා අපි කතා බහ කරමු.
පළමුවෙන්ම ඕමාන තරඟ දෙක නිමාවට පත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවට අවස්ථාව උදා වනවා ICC විසින් ලබා දී තිබෙන පුහුණු තරඟ දෙකක් සඳහා සහභාගී වන්නට. එහිදී බංග්ලාදේශය සමගින් එළඹෙන 12 වෙනිදා ශ්‍රී ලංකාව තරඟ වදිනවා. ඉන් අනතුරුව පැපුවා නිව්ගිනියා කණ්ඩායම සමගින් ඔක්තෝම්බර් 14 වනදා එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේදී ශ්‍රී ලංකාව තරඟ වැදීමට නියමිතව තිබෙනවා. ඉන් අනතුරුව ශ්‍රී ලංකාවට මූලික සුදුසුකම් ලැබීමේ තරඟාවලිය සඳහා මුහුණ දීමට සිදුවන්නේ පළමු තරඟය ඔක්තෝම්බර් 18 වනදා තමයි. ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර තරඟයෙන් පැවැත්වෙන්නේ මේ තරඟය පැවැත්වෙන්නේ අබුඩාබිහිදී. මෙහිදී සඳහන් කරන්නට ඕනේ ICC විසින් තීරණය කර තිබෙනවා මේ සමස්ත ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියම ක්‍රීඩාංගණවල ප්‍රේක්ෂක ධාරිතාවෙන් 70%කට ප්‍රවේශ පත්‍ර නිකුත් කරන්නට. ඒ අනුව මේ කොවිඩ් තත්ත්වය යටතේ වුවත් වැක්සින් එක සාර්ථකව ලබාගත් ඒ වගේම සියලුම ප්‍රේක්ෂකීන්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබෙනවා. ඒ අනුව 70%ක ප්‍රතිශතයකට මේ තරඟ නැරඹීම සඳහා අවසරය ලබා දීමට මේ වන විට ICC තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් අවසන් මොහොතේදී සෞඛ්‍ය හේතුන් මත මේ තීරණ වෙනස් වීමට ඉඩ තිබෙන බවත් ඔවුන් සඳහන් කරනවා. ඒ අනුව තමයි අබුඩාබි සහ ඩුබායි ක්‍රීඩාංගණවලදී මෙවර තරඟාවලිය ආරම්භ වන්නට නියමිත වන්නේ. ශ්‍රී ලංකාව මුලදී නම් කර ක්‍රීඩකින් 18 දෙනාට අමතරව පැතුම් නිස්සංක, මිනොත් බානුක, අෂෙන් බණ්ඩාර, ලක්ෂාන් සඳකැන් සමගින්, රොමේෂ් මෙන්ඩිස් සමගින් තමයි මෙවර තරඟාවලියට එක්ුණේ. ක්‍රීඩකින් 23 දෙනෙකු සමගින් ශ්‍රී ලංකාව මේ වන විට ඕමානයට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව තමයි ඔවුන් එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට පැමිණෙන්නේ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට මුහුණ දෙන්නට. ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට පෙර පුහුණු කරුමිකි ආත සඳහන් කර සිටියා මේ තනතිරුවල තත්ත්වයේ සලකා බැලීමෙන් පසුව සෑම තරගයකටම පාහේ විශේෂඥ දඟපන්දු යවන්නන් දෙදෙනෙකු සහ වේගපන්දු යවන්නන් දෙදෙනෙකුගේ සංකලනයෙන් යුතුව කණ්ඩායම නම් කිරීමට බලාපොරොත්තු වන බව, ඒ වගේම බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබෙන්නේ කුසල් ජනිත් පෙරේරාගේ ආබාධිත තත්ත්වය පිළිබඳවයි. ඔහුගේ ආබාධිත තත්ත්වය මේ වන විට සුවාතට පත්වෙමින් තිබෙන බව තමයි කලමනාකාරීත්වයේ සඳහන් කරන්නේ. ඔහු ඉතාමත්ම හොඳින් පුහුණු වීම කටයුතු සිදු කරන බවත් පවසනවා. නමුත් ඔහුව ඕමාන තරඟ දෙක සඳහා සහභාගී නොකරන බව තමයි ශ්‍රී ලංකා කලමනාකාරීත්වයේ පවසන්නේ. ඉන් අනතුරුව බොහෝ විට මූලික සුදුසුකම් ලැබීමේ තරඟ තුන වෙත අවධානය යොමු කරමින් ඔහුව ආරක්ෂා කරගන්නා බව තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් කලමනාකාරීත්වයේ පවසන්නේ. ශ්‍රී ලංකා නායක දසුන් ශානක මාධ්‍ය හමුවේ සඳහන් කර සිටියේ කණ්ඩායම ඉතාමත්ම හොඳ මානසික ශක්තියකින් සිටිනවා. ඒ වගේම මූලික අධ්‍යයනයේදී මහල ජයවර්ධනගේ සහාය ලැබීම පිළිබඳවත් ක්‍රීඩකයන් සිළු දෙනාම ඉතාමත්ම සතුටින් සිටින බවත් දසුන් ශානක සඳහන් කර සිටියා. එනෝ තමයි මේ තරඟාවලිය සඳහා ඉතාමත්ම විශ්වාසයෙන් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගියදා දිවයිනෙන් පිටත්ව ගියේ මදුර.
හොඳරංගන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිළිබඳව තමයි දැන් අපි අවධානය යොමු කරන බලාපොරොත්තු වන්නේ. ලබන වසරේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලන ක්‍රිකට් තරඟාවලිය සඳහා තවත් ප්‍රවෘත්තියක් වාර්තා වුණා. ඒ අතරතුරේදී පාකිස්තානය සමග පැවැත්වෙන සංචාරය පිළිබඳවත් නවතම තතුවිත්ති අපිට වාර්තා කරන්නට තියෙනවා. අපි ඒ ගැන කතා කරමු.
මදුර 17 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කර තිබෙනවා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ. චමරි අතපත්තු තමයි නායිකාව ලෙස කටයුතු කරන්නේ. මේ කණ්ඩායමට නවක ක්‍රීඩිකාවන් 3 දෙනෙකු නම් කර තිබෙනවා. වයස අවුරුදු 19 ඉමේෂා දුලානි පිතිකාරණියක ලෙස කණ්ඩායමට එක්වනවා. ඒ වගේම දඟපන්දු යවන ක්‍රීඩිකා සචින නිසංසලත් කණ්ඩායමට එක් වී තිබෙනවා. වයස අවුරුදු 16 නවතම වේගපන්දු යවන්නියක ලෙස මේ කණ්ඩායමට විෂ්මි ගුණරත්න නම් කිරීමත් සුවිශේෂී කාරණයක් ලෙස සඳහන් කරන්නට පුළුවන්. 2022 වසරේදී නවසීලන්තයේදී තමයි මදුර මේ තරඟාවලිය පැවැත්වෙන්නේ. ඒ සඳහා වන සුදුසුකම් ලැබීමේ වටේ තමයි නොවැම්බර් 21 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා සිම්බාබ්වේදී පැවැත්වෙන්නේ. ඉන් අනතුරුව තමයි මේ තරඟාවලියෙන් සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 2022 වසරේදී පන්දුවාර 50 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලිය සඳහා නවසීලන්තයට පැමිණීමට බලාපොරොත්තු වන්නේ. මේ අතරතුර මදුර ශ්‍රී ලංකාව එක්දින ජාත්‍යන්තර තරඟ 3ක තරඟාවලියක් සඳහා පාකිස්තානයේ සංචාරය කිරීමට කාන්තා ක්‍රිකට් කණ්ඩායම සූදානම් සිටියා. මේ මස 15 වනදා තමයි පාකිස්තානයේ බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ. නමුත් අවසාන වශයෙන් පාකිස්තාන පාර්ශ්වයෙන් මේ තරඟාවලිය සඳහා මූලික යටිතල පහසුකම් සහ තරඟාවලිය ආශ්‍රිත පහසුකම් පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි මට්ටමක් පවතින නිසාවෙන් පාකිස්තාන පාර්ශ්වයෙන්ම පවසා තිබෙනවා මේ තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දමන්නට. යනුව තමයි ප්‍රධාන පුහුණු කරු ලෙස කටයුතු කරන හෂාන් තිලකරත්න මහතා මාධ්‍යයට සඳහන් කර සිටියේ මේ තරඟාවලිය දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව.
හොඳයි රංගන, අපි නැවතත් ක්‍රිකට් ක්‍රීඩාව දෙසට තමයි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ලංකන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ මේ සතියේදී ලැබුණු අලුත්ම තොරතුරු මොනවද කියලා අපි දැනගන්නට කැමතියි.
මේ සතියේදී නම් මදුර එතරම් හොඳ තොරතුරක් නෙමෙයි අපට වාර්තා කරන්නට තිබෙන්නේ. මේ තරගාවලිය ආශ්‍රිතව විශේෂයෙන්ම හිමිකාරීත්වය පිළිබඳව යම් යම් ආකාරයේ ගැටලු සහගත තත්ව පිළිබඳව අප පසුගිය සතියේදී තොරතුරු වාර්තා කළා. ඒ අනුව තරගාවලියේ විනිවිදභාවය පිළිබඳව යම් යම් ගැටලු පවතින බව තමයි ඇතැම් මාධ්‍ය පවසා තිබෙන්නේ. ඒ වගේම ජැෆ්නා කණ්ඩායමේ හිමිකාරීත්වය මාරු කිරීම සම්බන්ධයෙන් එම කණ්ඩායමත් ජාත්‍යන්තර මාධ්‍යයට තොරතුරු වාර්තා කරමින් පවසා තිබෙන්නේ මේ තරගාවලියේ සංවිධාන කටයුතු පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවයි. මේ වන විට එම කණ්ඩායමේ නම ජැෆ්නා කිංස් ලෙස වෙනස් කර තිබෙනවා. ඔවුන් තමයි පසුගිය වර ශූරතාව හිමි කරගන්නටත් සමත් වුණේ. ඒ වගේම දේශීය වශයෙන් මේ තරගාවලියේ රූපවාහිනී විකාශන අයිතිය ලබාගත් පෞද්ගලික රූපවාහිනී නාලිකාව ඇමරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් මේ සඳහා වේදම් කිරීමත් එම රූපවාහිනී නාලිකාව කිසිදු ආකාරයකින් දේශීය වශයෙන් ජනප්‍රිය හෝ විකාශන මට්ටම උසස් මට්ටමක නොපවතින රූපවාහිනී නාලිකාවක් වීම නිසාවෙන් මේ ගනුදෙනුව පිළිබඳවත් යම් ආකාරයකින් මාධ්‍ය තොරතුරු වාර්තා කර තිබුණා. මේ අතරතුර තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තමන්ගේ පාර්ශවෙන් සිදුවිය යුතු වගකීම ඉටු කරමින් මේ තරගාවලියට අදාළ තාක්ෂණික කමිටුව නම් කර තිබෙනවා. චරිත් සේනානායක, විනෝදන් ජෝන්, TH විජේවර්ධන සහ ෂේන් ප්‍රනාන්දු මේ හතර දෙනා අතරට වනවා. ඔවුන් තමයි මේ තරගාවලියේ තාක්ෂණික කමිටුව ලෙස කටයුතු කිරීමට නියමිත වන්නේ. කෙසේ වෙතත් තරගාවලියේ සියලුම සංවිධාන කටයුතු නැතිනම් හිමිකාරීත්වය පිළිබඳව කටයුතු කරන්නේ ඩුබායි පිහිටි IPG සමාගමයි.
ක්‍රිකට් ක්‍රීඩාවෙන් මිදිලා අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පාපන්දු ක්‍රීඩාවටයි. අපි පසුගිය සතියේදී කතා බහ කරා 2021 SAF පාපන්දු ශූරතා තරගාවලිය ආරම්භ වීම සම්බන්ධයෙන්. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳව අපි අවසාන වශයෙන් කතා බහ කරමු. රංගන,
මාලදිවයිනේදී පැවැත්වෙන මෙවර 13 වන දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකාව තරඟ තුනකට මේ දක්වා මුහුණ දී තිබෙනවා. කිසිදු ජයග්‍රහණයක් හිමි කරගන්නට සමත් වී නැහැ. තරඟ දෙකක් පරාජයට පත් වුණා. නේපාලයේ හමුවේ 3-2 ලෙස ශ්‍රී ලංකාව පරාජයට පත් වුණා. ඒ වගේම පළමු තරඟෙන් බංග්ලාදේශ කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා. නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ප්‍රබල ඉන්දියා කණ්ඩායම හමුවේ තරඟය ගෝල බිඳුවට බිඳුවක් ලෙස ජය පරාජයෙන් තොරව නිමාවට පත් කරන්නට සමත් වුණා. මේ තරගයට පෙර දිනේදී ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය මහතා මේ දිනවල ඔහු මාලදිවයිනේ සංචාරයක නිරත වන අතරතුර ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් දිරිගැන්වීම සඳහා විශේෂ දේශනයක් පැවැත්වීමත් කැපී පෙනෙන කාරණයක් ලෙස ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ වාර්තා කර තිබුණා. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට වඩා වර්ගීකරණයේ ස්ථාන 98ක් ඉදිරියෙන් සිටින්නා වූ ඉන්දියා කණ්ඩායම සමග තරගය ජය පරාජයෙන් තොරව නිමාවට පත් කරමින් ශ්‍රී ලංකාව මේ වන විට කණ්ඩායම් පහක් එක්වන තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ සිව්වන ස්ථානයට පත් වී තිබෙනවා. මදුර
හොඳයි. ඒ ප්‍රවෘත්තියත් සමගින් අපි අද දවසේ සතියේ ක්‍රීඩා විග්‍රහය නිමාවට පත් කරන්නයි සූදානම් වන්නේ. අපිත් සමග සම්බන්ධ වුණේ ශ්‍රී ලංකාවේ සිට ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සරවිරත්. රංගන, බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි ලබන සතියේ සිකුරාදා නැවතත් හමුවෙමු. සුබ සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.